ගරු වෛද්‍ය නජිත් ඉන්දික මන්ත්‍රතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් ලැබෙනවා.
මූලසනාරුවට මන්ත්‍රීතුමනි, අපේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා බොහොම විස්තර ඇතුව ප්‍රකාශ කරා. මේ වෙද්දී සෞඛ්‍ය අමාත්‍යංශය නැත්නම් සෞඛ්‍ය සේවාව, සෞඛ්‍ය වෘත්තිකයන් සම්බන්ධ තත්ත්වය කොහොමද තියෙන්නේ, කොහොමද අපි වර්ධනය කරලා තියෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලේ මෙච්චර කල් තිබුණු ගැටලුව මොන ආකාරයටද නිරවුල් කරන්න, ඖෂධ සම්බන්ධ ප්‍රශ්න, අනිකුත් ක්‍රමවේද සම්බන්ධ ප්‍රශ්න නිරවුල් කරන්න කොහොමද කටයුතු කරන්න කියලා සංඛ්‍යා දත්ත සහිතව අදහස් දැක්වීමක් කරා. එතකොට ඒක අනුව යමින් අපි දන්නවා මේ අයවැය විශාලතම වැය ශීර්ෂයක් වෙන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය එක කතා කරන වෙලාවේ මේ රටේ සෞඛ්‍ය සේවය ගැන කතා කරනවා නම් අපිට මගහරින්නම බැරි කොටස තමයි මේ රටේ සෞඛ්‍ය සේවය මේ මට්ටමින් තියෙන්නේ මේ රටේ සෞඛ්‍ය සේවකයන් හින්දා කියන එක. ඒක කීප දෙනෙක්ගේ මත උනා. උදාහරණයක් හිතන්න, ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙද්දී, බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙද්දී, නැත්නම් සාපේක්ෂව දිලිඳුරුවක් බවට පත් වෙලා තියෙද්දී, ලංකාවේ ඒක පුද්ගල ආදායම ලෝකෙ පහළ මට්ටමක තියෙනවා. ලංකාවේ දිලිඳුකමේ ප්‍රමාණය ලෝකෙ ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ වගේ අනෙකුත් සංඛ්‍යාලයකින් ඔක්කොම ගත්තාම අපි ඊටමත් පහළ මට්ටමක හිටියට සෞඛ්‍ය දර්ශකවල, අධ්‍යාපන දර්ශකවල ලංකාව යුරෝපීය නැත්නම් ලෝකේ දියුණු රටවල් හා සමතැන් වී ඉන්නවා. මාතෘ මරණ අනුපාතය, ලදරු මරණ අනුපාතය, අපේක්ෂිත ආයු කාලය, ඒ වගේ දේවල් ගත්තහම ලංකාව ඉතාමත් ඉහළ තැනක ඉන්නවා. එතකොට ඒ ඉන්නේ මුළු ඉතිහාසයෙන් පැහැගිය ආණ්ඩු මනා ආකාරයෙන් මුදල් වෙන් කරලා නියම කළමනාකරණය කරපින්ද නෙමෙයි. මේ රටේ ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ මේ රටේ සෞඛ්‍ය සේවකයෝ කටයුතු කරපු නිසා. ඒ නිසා ඒක අපි අවධාරණය කළ යුතුයි. මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ සෞඛ්‍ය සේවකයන් මහන්සි වෙන මට්ටමට, ඔවුන් දුෂ්කර ජීවිතය අත්විඳින මට්ටමට, ඔවුන් රටේ සෞඛ්‍ය සේවනයෙන් කැප වෙන මට්ටමට අදාළ පසුබිම නිර්මාණය කරන්න, ඒකට අදාළ සවිබලය ලබා දෙන්න පුළුවන් ජනතා ආණ්ඩුවක් පත් වෙලා තියෙන. මම හිතන්නේ මෙතනින් පස්සේ මේක අපිට නැවත තියෙනවට වඩා දෙවැන්ත පිම්මක් ගන්න අදාළ මාර්ගයක් මෙතනින් එහාට තියෙනවා. විශේෂයෙන් දුෂ්කර රෝහලක වැඩ කරපු වෛද්‍යවරයෙක් විදියට පහුගිය කාලේ අපි දන්නවා කොහොමද සෞඛ්‍ය සේවය, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රියදුරන් පවා සියලුම දෙනා අර ඈත ගම්වල නැවතිලා ඉඳගෙන කන්න බොන්න කඩයක් හරි නැතුව ඒ කොහොමද මේ දේවල් කරගෙන යන්නේ කියලා අතින් ගෙවමින්. එතකොට එහෙම තමයි මේ කරගෙන ගියේ. ලංකාව රෝග තුරන් කර එහෙම ලංකාවේ හැම ගෙදරටම විවාහ වෙච්ච දවස් ඉඳන් දරුවා හම් වෙලා මුල් කාලේ ගත වෙනකන් පවුල් සෞඛ්‍ය සේවිකාව පුද්ගලිකව යනවා. හැම කෙනෙකුටම යන්න පුළුවන් දුරක වෛද්‍යවරයෙක් රැඳිලා ඉන්නවා. එතකොට ඔවුන්ට නියමිත පැය ගන්නට වඩා ඔවුන් වැඩ කරනවා. එහෙම තත්ත්වයක තුළ තමයි මේක ඉස්සරහට ගියේ. ඒ නිසා ඔවුන්ට අදාළ ඒ සියලු පහසුකම් සපයන්න, අදාළ ගෞරවය ලබා දෙන්න, අදාළ වැටුප් තලවල ඔවුන් පිහිටවන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් යනවා. මේ අයවැයෙන් ඒකට අදාළ පළවෙනි ප්‍රවේශය අරගෙන තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ අපිත් එක්ක හිටපු බොහෝ දෙනා බුද්ධිගලණය ගැන කතා කරනවා. මේ පාර්ලිමේන්තුවේ පළවෙනි කතාවෙදිත් මම ඉලක්කම් සහිතව ඒක කතා කරා.
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
එතකොට බුද්ධිගලණය ගත්තොත් එහෙම අපි දන්නවා විශාල ප්‍රමාණයක් රට අතරගෙන ගියා. ඒ අතරගෙන ගියේ වැටුප් සම්බන්ධ ප්‍රශ්න විතරක් නෙමෙයි. මේ රටේ අනාගතය, මේ රටේ දරුවන්, තමන්ගේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නය, මේ රටේ කොහොමද දරුවෝ උස්මහත් කරන්න කියලා ප්‍රශ්නයක් තිබුණා. ගෙන්නන බෙහෙත් ටික දෙන්න ෂුවර් නැත්තම්, ඊට පස්සේ මේ රටේ මැර දේශපාලනය, මැර බලය ඉහවහා ගිහින් නම් කිසිම දෙයක සාධාරණත්වයක් නැත්තම්, රට හැදෙන පාටක් නැත්තම්, තමන්ට හැකියාවකුත් තියෙනවා මේ රට ගිහිල්ලා වැඩ කරන්න, ඒ වෘත්තීය භාවය තමන් උපයගෙන තියෙනවා නම් ඔවුන් ඒක කරන්න ඕනේ කියලා හිතුවා. එතකොට මේ ආණ්ඩුව පත් කිරීම හරහා, මේ ආණ්ඩුව පත් කරන්න මේ රටේ වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුළු බොහෝ දෙනා මැදිහත් වුණේ අන්නේ අවිනිශ්චිත අනාගතය වෙනස් කළ මේක ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කරා. මම හිතන්නේ ඒකට දාලා පළවෙනි පියවර අපි තියලා තියෙනවා. විශේෂයෙන් වැටුප් වැඩි කිරීම පමණක් නෙමෙයි, ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන්, සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් රටක් බවට මේක පත් කරන්න අදාළ පියවර ගමන යනවා කියන එක අපි පෙන්නලා තියෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය නියෝජකතුමාගේ කතාවෙන් ඒක පැහැදිලිලා. බෙහෙත් වර්ග 4කින් පමණක් රුපියල් මිලියන 1750ක් ඉතුරු කරලා තියෙනවා මේ මාස 4ට. ඒක සෙල්ලමක් නෙමෙයි. එතකොට මේ අයවැය අපි ඉදිරිපත් කරන්නේ IMF රෙගුලාසි යටතේ හිටවුණු රටක් විදියට. මේකේ අපිට වැය අපිට ඕන ගාන තීරණය කරන්න බෑ, ඒක නිශ්චිතයි. හැබැයි කොහොමද සල්ලි ඉතුරු කරන්නේ, මොනවටද වැඩියෙන් දෙන්නේ, මොනවයින්ද කපහරින්නේ කියන එක තමයි මේ ආණ්ඩුවට ගත යුතු තිබුණු තීරණේ. ඒකදී අපි පෙන්වලා තියෙනවා අර ආකාරයෙන් සියලු ආකාරයෙන් දූෂණ ක්‍රමිකතාවය ඇතුලේ නවත්තලා මුදල් උපය ගන්නත්, ඉතිරි කර ගන්නත්, ඒ වගේම ජනාධිපති වැය ශීර්ෂයේ සියලු දේ කප්පාදු කළා. සියලු දේ ජනාධිපති වැය ශීර්ෂය මන්ත්‍රීන් වෙනුවෙන් තිබුණු දේවල් ඒ සියලු දේ කප්පාදු කරලා හැකි සෑම රුපියලක්ම මේ රටේ ජනතාවට නැවත ලබා දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා තමයි බලාපොරොත්තු නොවෙච්ච නැත්තම් ඉල්ලපු නැති වැටුප් වැඩි කිරීමක් විශාල වශයෙන් අපිට කරන්න පුළුවන් වුණේ මේ සම්බන්ධ සාකච්ඡාව තියෙන වෙලාවේ නැවත වතාවක් එක කිය යුතුයි. විශේෂයෙන්ම වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ගත්තත් ඒ බලාපොරොත්තු නොවෙච්ච
ඔබතුමාගේ කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමනි.
වැටුප් වැඩිවීම ඇතුලේ මූලික වැටුප් වැඩි කිරීම, ඒ වගේම අතිකාල දීමනා එක්ස්ට්‍රා ඩියුටි පැයට කියන ගාණ වැඩි කිරීම, ඒ වගේම ටැක්ස් රනිල් වික්‍රමසිංහ ගහපු බද්ද නැවත අඩු කිරීම හරහායි ක්‍රම තුනම ඇතුලේ මේ රටේ වෛද්‍යවරයෙක්ට රුපියල් 30000කට 35000කට වඩා මූලික වැටුප වඩා සම්පූර්ණ වැටුපක් ගෙදර ගෙනියන්න පුළුවන් තත්ත්වයක් අප්‍රේල් මාසේ අපි හදලා තියෙනවා. ඒවා මීට කලින් වැටුප් වැඩි කිරීම ආගේ නෙමෙයි. ඒවයි මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ සියලු ක්‍රියාවලිය ඇතුලේ ගැටලු මොනවා හරි තියෙනවා නම් මේක ඔබේ ආණ්ඩුව ඔබට පුළුවන් මේ ආණ්ඩුවත් එක්ක කතා බහ කරන්න. අපිට මේවා එක සෞඛ්‍ය නියෝජ්‍යපතිලා කිව්වා වගේ මේක එකරයින් එළි වෙන්නේ නැහැ. මේක ආයවසාන අයවැයක් නෙමෙයි. මේ ගලේකට උදේවලුත් නෙමෙයි. එතකොට ඒ දේවල් අපිට කතා කරන්න විවෘතව නියමිතව තියෙනවා. එහෙම නැතුව මේ රටේ ජනතාව පළවා හැරපු මේ රටේ බදු පිට බදු ගහපු මේ මිනිසුන්ට රට අතරල යන තත්ත්වයට පත් කරපු පරණ දේශපාලන අවතාර දිහා
අවසන් කරන්න මන්ත්‍රීතුමනි
ඉතාම නරක ආදර්ශයක් කියලා මම යෝජනා කරනවා. ඒ නිසා මේක මේ වැටුප් වැඩි කිරීම අප්‍රේල් මාසෙම ලැබෙන වැටුප් වැඩි කිරීම මේ සෞඛ්‍ය සේවකයන්ට නැවත නැවත වඩා හොඳින් කටයුතු කරගෙන යන්න දාලා ආරම්භයක් ගන්නවා කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.